කතානායක විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු ස්ථාරණියෝගේ 119 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව රජයේ ගිණුම් පිළිමත කාර්ක සභාවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා තේරිම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the Disaster Management Center for the year 2024 and the annual performance report of the Sri Lanka Air Force for the year 2025. I move that these reports be referred to the Sectoral Oversight Committee on Governance, Justice and Civil Protection. I also present the regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 29, read with Section 7 of the Foreign Exchange Act No. 12 of 2017 and published in the Gazette Extraordinary No. 2493/36 of 18th June 2026. Regulations made by the Minister of Finance, Planning and Economic Development under Section 29, read with Section 7 of the Foreign Exchange Act No. 12 of 2017 and published in the Gazette Extraordinary No. 2493/37 of 18th June 2026. An order made by the Minister of Finance, Planning and Economic Development under Section 22 of the Foreign Exchange Act No. 12 of 2017 and published in the Gazette Extraordinary No. 2493/38 of 18th June 2026. I move that these regulations and the order be referred to the Committee on Public Finance.
ගරු ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞඛ්‍ය බලගැන්වීම අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2025 වර්ෂය සඳහා දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනයේ සමබලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ධම්මික පටබැඳි මහතා.
ගරු කථානායකතුමනි, අවිස්සාවේල ඔක්වත්ත ඇන්විල්වත්ත පෙදෙස අංක 8 දරන ස්ථානයේ පදිංචි එම්.ආර්.ජී. සරච්චන්ද්‍ර මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. රජනීත් මද්දුම බණ්ඩාර මහතා.
ගරු කථානායකතුමනි, මඩපාත දම්පේ රෝටවීව් අංක 33/56 දරන ස්ථානයේ පදිංචි ලසන්ත ප්‍රදීප් කුමාර වින්සන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාමින්ද හේෂාන් ජයවර්ධන මහතා පෙත්සම් දෙකයි. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව රණසිංහ මහතා.
ගරු කථානායකතුමනි, මතුගම මැද්දෙගෙදර පාර සෞම්‍ය ශ්‍රී යන ලිපිණී පදිංචි EMC එලිසබෙත් මහත්මියෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා පෙත්සම් දෙකයි.
ගරු කථානායකතුමනි, කඩවත මලදොලවත්ත සමගිමාවත අංක 190 ලීරක් 23 දරන ස්ථානයේ පදිංචි ආරිරත්න මාටින් මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ බලංගොඩ පහළ ඇල්ලපොළ කොළඹ පාර අංක 673 දරන ස්ථානයේ සේවය නියුතු BRA මෙන්ඩිස් මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා.
ගරු කථානායකතුමනි, අලුත්ගම කන්ද විහාර පාර කළුවා මෝදර යන ලිපිනෙහි පදිංචි LA සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
පෙත්සම් මහජන පිළිමත කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු නලින් බණ්ඩාර ජයමා මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම අහනවා.
ගරු කථානායකතුමනි,
නියෝජ්‍ය අමාත්‍යතුමා
පිළිතුරු ලබා දීම සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නාංක 2 ගරු අජිත් පී පෙරේරා මහතා ආරක්ෂක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ප්‍රශ්න අසනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ගරු අජිත් පී පෙරේරා මන්ත්‍රීතුමා අහන්නේ අපේ සර් ජෝන් කොත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සම්බන්ධව ප්‍රශ්නය A1 පිළිතුරු. සර් ජෝන් කොත්තලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කැඩට් නිලධාරීන් මුළු සංඛ්‍යාව 815යි. මුදල් ගෙවීමේ පදනම මත බඳවාගෙන තියෙන ශිෂ්‍යයන් 7435යි. පූර්ණ කාලීන ආචාර්ය මණ්ඩලය 301යි. අධ්‍යයන සහායක කාර්ය මණ්ඩලය 106යි. අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 707යි. ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන විදේශීය කැඩට් නිලධාරීන් සංඛ්‍යාව 66යි. විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව 109යි. ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත සුදුසුකම් සහිත විදේශීය ශිෂ්‍ය සංඛ්‍යාව 140 දෙකයි ඒක මේ සභාගත කරනවා විස්තරාත්මකව තියෙනවා මේ මන්ත්‍රීතුමා මේ වැඩිපුර විස්තර සඳහා ප්‍රශ්නයේ රෝමන් අංක 2 පිළිතුරු ප්‍රථම උපාධි පාඨමාලා ගණන 53යි ඒකත් ඇමුණුම වෙනම තියෙනවා විස්තර ඒ 53 පශ්චාත් උපාධි පාඨමාලා ගණන 17යි ඒකෙත් විස්තර වෙනම ඉන් ඩීටේල් තියෙනවා ප්‍රශ්නයේ රෝමානු ඉලක්කම් 3 පිළිතුර 2000 රජයේ විසින් ලබා දී ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධව අහලා තිනේ 2021 වර්ෂයේ සඳහා රුපියල් මිලියන 1735ක් 2022 රුපියල් මිලියන 1932යි 1 ලක්ෂය 2023 රුපියල් මිලියන 2027යි 286,000ක් 2024 වර්ෂයේ රුපියල් මිලියන 1800යි 549,520ක් 2025 රුපියල් මිලියන 2211යි 275,217යි 736ක් 2026 වසරේ මේ වසරේ රුපියල් මිලියන 1776යි 540,000ක් ප්‍රශ්නයේ රෝමන් ඉලක්කම් 4 පිළිතුරු ප්‍රතිශතය 149ක් පමණ ප්‍රශ්නයේ රෝමන් ඉලක්කම් 5 පිළිතුරු ජෙනරල් සීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ලෙස තවදුරටත් ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශය හරහා පියවර ගණනාවක් ගෙන ඇති අතර එම කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතිනවා. එය අනුව ප්‍රධාන වශයෙන් මූල්‍ය හා ආයතනික සහාය ලබා දීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික පර්යේෂණ පරිපාලන හා භෞතික සම්පත් සංවර්ධනය සඳහා රජයේ අයවැය ප්‍රතිපාදන මගින් අවශ්‍ය මූල්‍ය හා ආයතනික සහාය අඛණ්ඩව ලබා දීම. අධ්‍යාපන හා උපාධි අවස්ථා පුළුල් කිරීමේ පැත්තෙන් ආරක්ෂක අංශ සමාජිකයින් සඳහා පමණක් සීමා නොවි සිවිල් ශිෂ්‍යයන් සඳහාද උපාධි පශ්චාත් උපාධි සහ අනෙකුත් වෘත්ති අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා විශ්වවිද්‍යාලයට අවශ්‍ය සහාය ලබා දීම. එමෙන්ම ජාතික සංවර්ධන අවශ්‍යතා සහ රැකියා වෙළඳපොලේ අවශ්‍යතාවන්ට අනුකූලව නවීන හා නැගී එන ශේෂ්ත්‍ර ආශ්‍රිත අධ්‍යයන වැඩසටහන් සංවර්ධනය කිරීමටද සහාය ලබා දීම. යටිතල පහසුකම් සහ තාක්ෂණ පහසුකම් සංවර්ධනය කිරීම අනුව නව අධ්‍යයනය ගොඩනැගිලි පන්තිකාමර පර්යේෂණ පහසුකම් නේවාසික පහසුකම් සහ අනිකුත් අත්‍යවශ්‍ය ජටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රතිපාදන හා ආයතනික සහාය ලබා දීම. පර්යේෂණ හා නවෝත්පාදන ශ්‍රේෂ්ත්‍රයේ ශක්තිමත් කිරීම ආංශයේ ආරක්ෂක තාක්ෂණික වෛද්‍ය ජාතික ආරක්ෂාව සහ අනෙකුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් ශ්‍රේෂ්ඨවල පර්යේෂණ හා නවෝත්පාදන කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාලයේ පර්යේෂණ හැකියාවන් සහ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම ජාත්‍යන්තර සහයෝගිතාව හා ජාත්‍යන්තරකරණය ප්‍රවර්ධනය කිරීම අංශය පැත්තෙන් විදේශීය විශ්වවිද්‍යාල ආරක්ෂක අධ්‍යාපන ආයතන සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග අධ්‍යාපනික සහ පර්යේෂණ සහයෝගිතාව වර්ධනය කිරීම ශිෂ්‍ය හා කාර්ය මණ්ඩල හුවමාරු වැඩසටහන් ඒකාබද්ධ පර්යේෂණ සහ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම එමෙන්ම විදේශීය ශිෂ්‍යයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ප්‍රවේශයේ තවදුරටත් පුළුල් කිරීම විශේෂිත අධ්‍යයන සහ පර්යේෂණ සංවර්ධනය කිරීම අංශයෙන් සමෝද්‍රීය අධ්‍යයනය ජාතික ආරක්ෂාව තාක්ෂණය වෛද්‍ය විද්‍යාව සහ අනෙකුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් ක්ෂේත්‍රවල අධ්‍යයනය සහ පර්යේෂණ කටයුතු තවදුරටත් සංවර්ධනය කිරීම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ධාරිතාව සහ සේවා සංවර්ධනය කිරීමේ අංශය පැත්තෙන් කොතලාවල ආරක්ෂක විද්‍යාල රෝහලේ වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා පහසුකම් තවදුරටත් සංවර්ධනය කරමින් අධ්‍යාපනික සහ පර්යේෂණ කටයුතු සඳහා මෙන්ම ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සඳහාද එහි පහසුකම් ඵලදායි ලෙස යොදා ගැනීම. ඒ වගේම කරු මන්ත්‍රීතුමා ගුණාත්මක භාවය සහ ජාත්‍යන්තර පිළිගැනීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික සහ වෘත්තීය වැඩසටහන්වල ගුණාත්මක භාවය තවදුරටත් ඉහළ නැංවීම සහ අදාළ ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව අධ්‍යාපනික ප්‍රමිතීන් හා තත්ත්ව සහතික කිරීමේ ක්‍රියාවලින් ශක්තිමත් කිරීම. හමුදාමය හා සිවිල් අධ්‍යාපනික පරිසරයේ තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් හමුදාමය විනය සහ සිවිල් උසස් අධ්‍යාපනයේ ඒකාබද්ධ වූ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ අනන්‍ය අධ්‍යාපනික ආකෘතිය තවදුරටත් ශක්තිමත් කරමින් කැඩට් නිලධාරීන්ට මෙන්ම ගාස්තු ගෙවන සිවිල් ශිෂ්‍යයන්ටද උසස් තත්ත්වයේ අධ්‍යාපන අවස්ථා ලබා දීම. මේ පියවර මගින් ජෙනරල් සීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික පර්යේෂණ සහ ජාත්‍යන්තර හැකියාවන් තවදුරටත් වර්ධනය කරමින් එම ජාතික හා කලාපීය මට්ටමේ ප්‍රමුඛ උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්කිරීම සඳහා අපගේ රජය අඛණ්ඩව කටයුතු කරමින් සිටී. ප්‍රශ්නය ආ පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ගරු නියෝජ්‍යමැතිතුමාට විස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව. ඒ වගේම මේ පිළිතුර ගුණාත්මක භාවයෙන්ුත් ඉහළයි. බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු කතානායකතුමනි, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ අද වෙනකොට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 8250ක් ඉගෙනුම ලැබෙනවා. හමුදාවන් හා සම්බන්ධ 815ක් සහ එසේ නොවන 7435ක් විදේශීය ශිෂ්‍යයන්ද ඇතුළු. මේක ඉතාමත්ම හොඳ තත්ත්වයක්. විශේෂයෙන්ම අධ්‍යාපනය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම සහයෝගය ලබා ගැනීම, ඒ වගේම පුරවැසියන්ගේ ඒ දායකත්වය අධ්‍යාපනය තුළට එකතු කර ගැනීම පිළිබඳ කදිම නිදර්ශනයක් සපයනවා මේ විශ්වවිද්‍යාලය. ඒ වගේම සම්පූර්ණ වියදමෙන් 49% ශිෂ්‍යයන්ගේ ගාස්තු තුලින් සපයා ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒකත් රජයක් හැටියට ලොකු සහනයක්. අනික අතට 8750ක් වැනි විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් ආරක්ෂක හමුදාවන් සඳහා සහ සාමාන්‍ය සිවිල් සේවාවන් සඳහා ඉහළ මට්ටමින් පුහුණු කිරීම සඳහා ඒ කරන උත්සාහය අගය කරන්න ඕනේ. ඒ වගේම කාර්යමණ්ඩලය අධ්‍යයන කාර්යමණ්ඩලයේ 707ක් වශයෙන් සඳහන් වෙනවා. ඒකත් සැලකිතු සංඛ්‍යාවක්. ඒ නිසා මම මුලින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලැබලා තිබෙන ජයග්‍රහණ අගය කරන්න කැමතියි. ගරු කතානායකතුමනි, රජයේ විසින් කළ තියෙන ආයෝජනය තව තව දිරිමත් කළ යුතු ස්ථානයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. මොකද මෙම ආකෘතිය මේ මොකද මෙතන ලාභ ලබන්නේ නැහැ. රජය තමයි ව්‍යවසායකයා. හැබැයි දේශීය විදේශීය ශිෂ්‍යාවන්ට අනිකතට ආරක්ෂක අංශයට විශාල අධ්‍යාපන අවස්ථාවක් ලැබෙනවා. නමුත් අපි බැලුවාම ආයෝජනය ඉතා දුෂ්කර 2021 මිලියන 1735යි, ඊට පස්සේ 1932යි, 2027යි, 1800යි, 2211ක් සහ මේ වසරේ අඩු වෙලා තියෙනවා 1776ක් වශයෙන්. ගරු නියෝජ්‍යමැතිතුමනි, මොකද හේතුව මෙතරම් විශාල සේවයක් සපයන, ඒ වගේම වැඩි වැඩියෙන් දියුණු කළ යුතු, වැඩි වැඩියෙන් රජය ආයෝජනය කළ යුතු, ඒ ආයෝජනයට සරිලන විශාල ප්‍රතිලාභයක් ලැබෙන මේ විශ්වවිද්‍යාලයේ දියුණුව සඳහා ඇයි මේ 2026 කරපු ආයෝජනය අඩු වෙලා තියෙන්නේ? ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්ද ඇයි අඩු වෙලා තියෙන්නේ?
ගරු නියෝජ්‍යමැතිතුමා.
ගරු මන්ත්‍රීතුමනි, අපේ බොහොම ස්තුතියි අපේ ඒ වැඩ කටයුතු සම්බන්ධ ප්‍රසාදය පළ කිරීම සහ ඒක ඉතාමත් අගය කරනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන්නේ ඇත්තටම අපේ සන්නද්ධ හමුදාවල අවශ්‍යතාවයන් සඳහා පුහුණු විශ්වවිද්‍යාලයකට තමයි මුල පුරන්නේ. අපි ඒකට සිවිල් ශිෂ්‍යාවන්ටද ඇබැර්තු ලබලා දීලා තිනවා විශාල වශයෙන්. නමුත් ප්‍රමුඛත්වය දෙන්නේ අපේ හමුදාමය අවශ්‍යතාවයන්ට තමයි. ඔබතුමා දැන්නුවා වගේ මේ අවුරුද්දේ අඩු වෙලා තින්නේ පසුගිය කාලවකවානුවල ගොඩනැගිලි වලට වෙනත්නම් අනිකුත් යටිතල පහසුකම් දියුණු කර ගැනීම සඳහා විශාල මුදලක් වෙන් කළා තියෙනවා. එතකොට ඒ අනුව තමයි ඒ අර පහුගිය වර්ෂයන්වල අර ගොඩක් මුදල් වෙන්නලා තින්නේ. දැනට ගොඩක් ඒ කටයුතු ඉවරයි. නමුත් තවත් ඉස්සරහට යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. නේවාසික පහසුකම් සහ අනිකුත් ඔය ලැබ් ඒ පරීක්ෂණාගාර එහෙම දියුණු කරන්න. නමුත් ඒකේ අර ලොකු මුදලක් එහෙම පෙන්නුම් කරාට අපේ අධ්‍යාපන කටයුතු වලට යොදවන මුදල් කිසිම අඩුවක් කරලා නැහැ. ඒක වැඩිවීමක් ඇරෙන්න යටිතල පහසුකම් දියුණු කිරීමට තියෙන ගොඩනැගිලි අනිත් අවශ්‍යතාවයන් වල අඩුවක් තමයි ඒක දකින්නේ. ඒක තමයි අර වෙනස ඔබතුමාට පේන්නේ.
ගරු මන්ත්‍රීතුමා, කතානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ඉතාමත්ම ආකර්ෂණීය. විදේශීය ශිෂ්‍යයන්ගේ විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම විදේශගතව සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරත් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය බොහොම ජනප්‍රියයි. මේක හොඳ ඉහළ ගුණාත්මක අධ්‍යාපනයක් ලබලා දෙන වෛද්‍ය පීඨයක්. ඒ වෛද්‍ය පීඨයට අවශ්‍ය පුහුණු ලබා දීම සඳහා ශික්ෂණ රෝහලක අවශ්‍යතාවය අනුව ඒ විශ්වවිද්‍යාලයට අනුබද්ධ රෝහල පිහිටෙව්වා. ගරු නියෝජ්‍යමැතිතුමනි, මමත් පහුගිය වසරේ අවස්ථා කීපයකම මේ රෝහලේ ප්‍රතිකාර ලැබපු මගේ පවුලේ සමාජිකයෙක් වෙනුවෙන් මම අවස්ථා කීපයකම මේ රෝහලට ගියා. මම එහිදී වෛද්‍යවරුන් සමග නිලධාරීන් සමග සාකච්ඡා කරා. සාකච්ඡා කරාම මට පෙනී ගිය දෙයක් තමයි මේ රෝහලේ තිබෙන පහසුකම් නිසි ලෙස ප්‍රයෝජනට ගැනීමක් නොමැතික. ඒ කියන්නේ සම්පත් විශාල ප්‍රමාණයක් තියෙනවා, ගොඩනැගිලි ඉහළ මට්ටමට හදලා තියෙනවා. හැබැයි ඒ මානව සම්පත කළමනාකරණයත් ඒ වගේම ඒ සඳහා මහජනතාව යොමු වීමත්, ඒ කියන්නේ මොකද මහජනතාව යොමු වෙන්නේ විශ්වාසය මත. එතකොට මේ දෙක අතර අසමතුලිතතාවයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පළපුරුදු වෛද්‍යවරුන් මේ සඳහා යොමු වීම පිළිබඳ ඔවුන්ව මන්දෝත්සාහී කරන කළමනාකරණ ක්‍රමවේදයන් තිබෙන බව මට බොහොම විශ්වාසවන්ත දෙයක් දැනගන්න ලැබුණා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ කොහොමද මේ වෛද්‍ය පීඨයට අනුයුක්ත කොතලාවල රෝහල ඉතාම ඉහළ පහසුකම් තිබෙනවා, දක්ෂ වෛද්‍යවරුත් ඉන්නවා. මේ රෝහලේ ප්‍රයෝජනය විශ්වවිද්‍යාලයටත් රටටත් ලබා ගැනීම සඳහා ගන්නා වූ ඉදිරි පියවර මොනවාද?
ගරු නියෝජ්‍යමත්තුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමා කිව්වා වගේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ මේ රෝහල තාමත් විශාල සේවයක් කරනවා. ඇත්තටම ඒකේ ඔබතුමා කිව්වා වගේම අර සමහර පහසුකම් තාම අන්ඩියුටිලයිස්ඩ්. එතකොට අපි දැන් සෞඛ්‍ය ඇමතිතුමත් සමග, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරී මහතුරුන් සමග අපි දැන් සාකච්ඡාවට කීපයක් අපි පැවැත්තුවා. මේ සම්බන්ධව කොහොමද මේක පාවිච්චි කරලා තවත් රෝහල් සෞඛ්‍ය පද්ධතියත් එක්ක සම්බන්ධ කරගෙන කොහොමද අපි මේකේ උපරිම සේවාව මේ අපේ ජනතාව වෙත ලබා දෙන්නේ, සහ විශ්වවිද්‍යාල ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යයන්ට කොහොමද ඒක ලබලා දෙන්නේ කියලා. ඇත්තටම මේ ළඟදිත් අපි ගිවිසුමකුත් අත්සන් කරා, MOU එකකුත් ජාතික රෝහලේ අපේ හෘද සැස්කම් කරන අංශයේ විශේෂඥ වෛද්‍යවරුත් මේකට සම්බන්ධ වෙලා මේ පහසුකම් පාවිච්චි කරගෙන තව වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා. ඒක තමයි ආරම්භය. මේ දැන් සුමාන එකමාරකට කලින් තමයි ඒක මේ ගිවිසුමත් අත්සන් කරේ. ඒක මුල පුරාගෙන කොහොමද අනිත් ශ්‍රේෂ්ඨයන් වලටත් යන්නේ කියලා ඉදිරියට කටයුතු කරන්න තමයි අපේ විශේෂ වැඩමුළු. ගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයත් යොමුණා මේ පසුගිය අයවැය සාකච්ඡාවේදීත් මේ ආරක්ෂක රෝහල කොතලාවල රෝහල තවත් කොහොමද හොඳ ස්ථානයකට ගන්නේ කියන එක සම්බන්ධව.
ප්‍රශ්න අංක 3, ගරු දයශ්‍රී ජයසේකර මහතා, බලශක්ති අමාත්‍යතුමාය සිට
මහානගර කතානායක.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයේ ප්‍රශ්නේ යොමු වෙන්නේ එක් එක් පහුගිය වර්ෂ පහ තුළ 2021 ඉඳලා එක් එක් වර්ෂය සඳහා විදුලි බලය කන්සියුම් කරපු විදිය, පරිභෝජනය කරපු විදිය එක ටේබල් එකක් හැටියට මම දත්ත ටික ඉදිරිපත් කරන්න පුළුවන්. 2021 ගිගාවොට් පැය 15214ක් ආදි වශයෙන් මේ දත්ත ටික මම සභාගත කරනවා. මන්ත්‍රීතුමාට අවශ්‍ය නම් කියවන්න පුළුවන්. 2025 ගත්තොත් 16,374ක් ගිගාවොට් පැය. දෙවෙනි ප්‍රශ්නේ යොමු වෙන්නේ ඒ පහුගිය 2021 ඉඳලා මේ දක්වා ජලයෙන්, ඒ වගේම ගල්ලඟුරු වලින්, ඩීසල් වලින්, සූර්ය බලාගාර වලින් සහ සුළඟ මගින් ජනනය කරපු ප්‍රමාණය පිළිබඳ තමයි ප්‍රශ්නේ පෙරණගින්නේ. ඒ දත්තත් අපි ටේබල් එකක ඉදිරිපත් කරලා තියෙනවා. 2021 ඉඳලා 26 ජූනි මාසය දක්වා එක් එක් ප්‍රභව මගින් ලබාගෙන තියෙන විදුලි ජනනය කරලා තියෙන ගිගාවොට් පැය ගණන සහ සම්පූර්ණ පැය ගණන අපි විස්තර සහිතව දාලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් 2026 දී මේ දක්වා 9,470.66 ගිගාවොට් පැය එතකොට ඒක ප්‍රධාන ජලාශ වලින් ගල්ලංගුරු වලින් ඩීසල් ආදී වශයෙන් එන ප්‍රබව ටික ටේබල් එකේ දාලා තියෙනවා. B කොටස ප්‍රශ්නේ යොමු වෙන්නේ පෞද්ගලික ඩීසල් බලාගාර වලින් කොච්චර ප්‍රමාණයක් අරගෙන තිනවද කියලා 2024 දී 19.4 ගිගාවොට් පැය ආදී වශයෙන් නැවතත් ඒක වගුවක දත්ත හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට ඒකේ රෝමන් 3 වල එතුමා අහන්නේ සෝලා වලින් ජනනය කරන ප්‍රමාණය පිළිබඳ 2024 ගිගාවොට් පැය 1123ක් 2025 දී 2281ක් 2026 දී මේ දක්වා 1570ක් ආදී වශයෙන් නැවතත් අදාළ තොරතුරු වගුවක් ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම එතුමා C කොටස හැටියට අහන්නේ ඉලෙක්ට්‍රිසිටි සෝලා සහ විදුලියෙන් සෝලා සහ සුළඟ මගින් ජනනය කරන විදුලි ප්‍රමාණය වැඩි කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවද කියන එක ඔව්. ඇතරම අපි 2025-2044 කාලය සඳහා විදුලි ජනන සැලැස්ම ඉදිරිපත් කරලා තියෙනවා. ඒ විදුලි ජනන සැලැස්ම අනුව 70%ක් මේ රිනියුවබල් එනර්ජි වලින් ලබා ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. 2030 වෙනකොට අපි මේ 70% ළඟා කරන්න තමයි අපි බලාපොරොත්තුව තියෙන්නේ. ඇතරම දැනටත් අපි 60%-70% අතර ප්‍රමාණයකට මේ රිනියුවබල් එනර්ජියකින් විදුලි ජනනය කිරීම කියන එක අරගෙන තියෙනවා. නමුත් සමහර ගැටලු අපිට තියෙනවා, විශේෂයෙන් මේවා විශේෂයෙන් සෝලා සහ විදුලි approval process එකේදීත්, ඒ වගේම සමහර ඉඩම් අත්පත් කර ගැනීමේදීත්, ඒ වගේම ආදී වශයෙන් විශේෂයෙන් තියෙන ගැටලුව තමයි අපේ සම්ප්‍රේෂණ පද්ධතිය. අපිට සමහර ස්ථානවල ඒ සඳහා විභවතාවක් තිබුණත් ඒ විභවතාවයේ තියෙන ජනනය වෙන විදුලිය ප්‍රධාන පද්ධතියට ජාතික පද්ධතිය ඇතුල් කර ගැනීම සඳහා සම්ප්‍රේෂණ පද්ධතියේ තියෙන යටතල පහසුකම් වල දුර්වලතාවය මේ සඳහා බාධාවක් වෙලා තියෙනවා. ඒ වගේම අපි සාමාන්‍ය රූප්ටොප් සෝලා වල ගත්තොත් පහුගිය කාලවල විශාල වර්ධනයක් අත්පත් කරගෙන තිනවා. දැනට මෙගාවොට් 2500ක විතර ප්‍රමාණයක් මේ දක්වා ජනනය වෙනවා. ඒ වගේම ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා ගත්තොත් මෙගාවොට් 530ක විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම වින් පවර් ගත්තොත් 250ක වඩා වැඩි ප්‍රමාණයක් අපි මේ වෙනකොට මේවන් ජනනය කරනවා. ඒ අති අර්ථයෙන් ගත්තහම දැනට ඇතර මේ ප්‍රබව තුනෙන් විතරක් ගත්තොත් 140කට වඩා වැඩි ප්‍රමාණයක් අපි ජනනය කරනවා. ඒ වගේම තමයි අපිට ඉදිරි 2027-29 සැලැස්ම තුළ සූර්ය බලයෙන් 1392ක්, ඒ වගේම සුළඟෙන් තවත් 370ක්, ඒ වගේම බැටරි එනර්ජි සිස්ටම් ස්ටෝරේජ් සිස්ටම් එක හරහා තවත් මෙගාවොට් 1000ක් පද්ධතියට එකතු කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි අවුරුදු 3 ඇතුළත. ඊළඟට ප්‍රශ්න දෙවෙනියක් අහන්නේ සර්ප්ලස් එකක්, ඉලෙක්ට්‍රිසිටි විදුලි ජනනයේ සර්ප්ලස් එකක් වැඩිපුර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඔව්. නමුත් හැබැයි මේ සර්ප්ලස් එක එන්නේ මේ දීර්ඝ කාලයක් තිස්සේ නෙමෙයි. සමහර නිශ්චිත දවස්වල, විශේෂයෙන් ඉරිදා දවස්වල, ඒ වගේම නිවාඩු දවස්වල අපි දැක්කා වෙසක් පෝය, ඒ වගේ ප්‍රධාන නිවාඩු දවස්වල මේ අතිරික්ත විදුලි ජනනයක් සිද්ධ වෙනවා. ඒ කාලය තුල අපිට පද්ධතියේ ස්ථායීතාව පවත්වාගෙන යාම සඳහා සමහර අවස්ථාවන්වලදී සූර්ය බලය යම් ප්‍රමාණයකට පාලනය කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපේ විශේෂයෙන් බැටරි එනර්ජි සිස්ටම් එක වැඩිපුර ප්‍රමාණයක් හඳුන්වලා දීමත් එක්ක මේ දවල් කාලයේ වැඩිපුර ජනනය වෙන ප්‍රමාණය ගබඩා කරලා රාත්‍රී කාලයේදී පීක් අවර්ස් වලදී මේක භාවිතා කිරීම සඳහා කටයුතු කරනවා. එතකොට අපිට මේ සෝලා පවර් කර්ටේල්මන්ට් එක අඩු කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ හැටියට එතුමා අහන්නේ කොහොමද සෝලා වල තියෙන සර්ප්ලස් එක මැනේජ් කරන්න කියලා. මම අර කලින් කිව්වා වගේ අපි මේ වෙනකොට බෙස් සිස්ටම් එක සඳහා මෙගාවොට් 160ක් දැන් වෙනකොට ටෙන්ඩර් කෝල් කරලා ඉවරලා අවසන් අදීරයේ තියෙනවා. මේ මාසයේදී අපි දෙකක් විවෘත කළා ප්‍රධාන පද්ධතියට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේක දෙසැම්බර් මාසෙ වෙනකොට මේ 160ම ප්‍රධාන පද්ධතියට ඇතුළත් කර ගැනීම සඳහා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තවත් මෙගාවොට් 100ක් සහ 250ක් දැන් මේ ටෙන්ඩර් ප්‍රොසෙස් එක අවසන් අධීරයේ තියෙන්නේ. ඉවලුවේෂන් ප්‍රෝග්‍රස් ඉවලුවේෂන් ප්‍රොසෙස් එකේ තමයි තියෙන්නේ. ඒතර අපිට තවත් 350ක් ඒ හරහා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තවත් මෙගාවොට් 150ක් අපි විවෘත කරලා තියෙනවා ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා වල තියෙන අයට. ඒ ටෙන්ඩර් එකත් දැන් ඒක ප්ලෝට් කරලා තියෙන්නේ, RFP කෝල් කරලා තියෙන්නේ. ඒතර ඒ හරහා තවත් මෙගාවොට් 150ක් බෙස් හරහා අපිට එකතු කරගන්න පුළුවන්. ඒක අපි විශේෂයෙන් ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා අයට තමයි කරලා තියෙන්නේ. ඒතර ඔය විදිහට ගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා බෙස් හරහා මේ අතිරේක ප්‍රමාණය පද්ධතියට ගබඩා කරගන්න. ඒ වගේම අපේ සැලසුමක් තියෙනවා විශේෂයෙන් මහඔය ලංකාවේ පළවෙනි වතාවට pump storage power plant එකක් හදන්න මෙගාවොට් 600ක. එතකොටත් වෙන්නේ දවල් කාලයේ අතිරික්තව ජනනය වන විදුලිය පාවිච්චි කරනවා, ජලය ඉහළට ගෙනහිල්ලා ගබඩා කරලා ඊට පස්සේ අවස්ථාවල විදුලිය ජනනය කිරීම සඳහා. එතකොට එතුමාගේ අවසාන ප්‍රශ්නේ තියෙන්නේ ඒක අදාළ නෙවෙයි.
ගරු මන්ත්‍රීතුමා, ගරු ඇමතුමනි, බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ පිළිතුරට. විශේෂයෙන් මම අහන්න කැමතියි දැන් ඔය ඔබතුමාලා ඉදිරිපත් කරන බැටරි පද්ධති 16ක් ස්ථාපිත කරන්න හදන ඒ වගේ කොළඹ දිස්ත්‍රික්කේ බැටරි පද්ධති ප්‍රමාණය ඇත්තරම වැඩි ප්‍රමාණයක් එන්න ඕන. නමුත් ඇත්තරම ඇවිල්ලා නැති තත්ත්වයක් තියෙන බොහොම එකක් විතර තමයි මට තේරෙන හැටියට තියෙන්නේ. ඔව්, ඒ නිසා මේක එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි මේකෙන් වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ගියලා තියෙනවා එක පුද්ගලයකට. ඒතර තනිකර ඔහුගේ පාලනයට මේක යන්න තියෙන ඉඩකඩ තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඔබතුමාගේ මම අහන්න කැමති පළවෙනියෙන් දැන් මේ පුරාජනීය කුඩා සූර්ය බැටරි වලට තිබෙන වැට් බද්ද 18%, CID 10%, පැල් එක 5%, SSL එක 2.5%. මේ විදිහට ගත්තම අති විශාල බදු ප්‍රමාණයක් මේ කුඩා බැටරි ගේන අයට විශාල අර්බුදයක් වෙලා තිබෙනවා. ඉතින් මම අහන්න කැමතියි ඔබතුමාගෙන්, මොකද මේකත් එක්ක දැන් අපි දන්නවා විදුලි වාහන ලක්ෂයක් විතර තියෙනවා, ඒ වගේම විදුලි යතුරු පැදි 106ක් විතර දැන් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා මේ අය සම්බන්ධව යම්කිසි සහනයක් දෙන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරන්න ඔබතුමා ක්‍රියාමාර්ගයක් ගන්නවද කියන කාරණේ මම මුලින්ම අහන්න කැමතියි.
ඔබතුමාවත් කර පළවෙනි කාරණේ ගත්තාම අපි පුද්ගලයා දිහා බලලානේ මේ ටෙන්ඩර් එකේ අගේ ප්‍රදානය කරන්නේ එයා කොයිතරම් දුරට අඩු ලන්සුවක් ඉදිරිපත් කරලා තියෙනවද කියන එක මත තමයි අපි කාටද මේ ප්‍රදානය යන්නේ කියන එක තීරණය කරන්නේ. එහෙම නැතුව මෙයාට කලින් සැරේ වැඩියෙන් ගිහිල්ලා තියෙනවා, දැන් මේ සැරේ අඩුවෙන් ගේනවා කියලා රිස්ට්‍රික්ෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ මෙතන අදහස තමයි අඩු පිරිවැයකින් විදුලි ජනනය කිරීම. ඒ වගේම ඔබතුමා මතක කර දෙවෙනි කාරණේ ගත්තොත් දැන් මේ දැනට දීලා තියෙන බෙස් සිස්ටම් එක තියෙන බොන්ඩඩ් වෙයාර්හවුස් සිස්ටම් එකට යන්නේ. ඒ නිසා ඔය ඉදිරිපත් කරපු මේ මොනවාද ටැක්ස් එක කියන එක ඒකට අදාළ වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා මතු කරන කාරණේ හරිය අනිකුත් විශේෂ කුඩා බැටරි සඳහා සැලකිය යුතු ටැක්ස් එකක් තියෙනවා. අපි ජනාධිපතිතුමාත් එක්ක පහුගිය දවස්වල සිදුවිච්ච සාකච්ඡාවල ක්‍රමිකව යම් සහනයක් දෙන කිලෝවොට් 100ට වඩා වැඩි ප්‍රමාණයෙන් ආරම්භ කළා ඒ අයට බැටරි ලබා දීමේදී කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කරලා බැටරි ලබා දීමේදී කිසියම් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මෙතන අපිට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි තවමත් මේ බැටරි සඳහා ප්‍රමිති අපි තවමත් හදලා නැහැ. එතකොට අපි විශාල වශයෙන් මේක විවෘත කරොත් ප්‍රමිතියෙන් තොර බැටරි විශාල ප්‍රමාණයක් ලංකාවට ඉන්ෆ්ලෝ එකක් හැටියට එන එකේ ගැටලුවක් තියෙන පුළා. ඒක වළක්වා ගැනීමත් ඒ ඉතාමත් ඉක්මනින් ඒ ප්‍රමිතීන් හඳුන්වලා දීලා කටයුතු කිරීමත් මේ හා සමානව වැදගත්.
ගරු මන්ත්‍රීතුමා, ඔව්, ඊළඟ දෙවන අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමා, විශේෂයෙන් ඔබතුමා දන්නවා දැන් මේ බාල ගල්ලංගුරු නිසා ඇති වෙලා තිබෙන තත්ත්වයක් එක්ක ඒ පාඩුව මාස 3ක විතර පාඩුව බිලියන 32ක් විදියට ඇස්සමෙන්තු කරලා තිබුණා. ඒතර ඒකෙදී මේ සමාගමට ගහලා තියෙන දඩය බිලියන 7ක් විතර තමයි අපිට දැනගන්න තියෙන්නේ. දැන් එතනින් පස්සේ මම දැක්කා ජනාධිපතිතුමා කිව්වා බිලියන 15ක් සහනයක් දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි මේ බිලියන 15 සහනය කියන්නේ ඒත් ගෙවන්න තියෙන්නේ වෙන කවුරුත් ඔබතුමාලා එහෙම කියනවා නෙමෙයි, සාමාන්‍ය මිනිස්සුම තමයි මේ බිලියන 15 බදු මුදල් ගෙවන්නේ.
නැතුව මේ ඒගොල්ලන්ට කියවන්න නැති වෙන වෙන්න පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒ බිලියන 15ක් එකතු කරන්නේ රටේ ජනතාවගේ මුදල් වලින්. එතකොට එතනින් පස්සේ ඇත්ත වශයෙන් ඉතුරු ටිකත් ගත්තයින් පස්සේ මේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙච්ච සමාගමට බිලියන 7ක දඩයක් තිබුණාට ඇත්ත වශයෙන් රටේ ජනතාව විදියට ඉතුරු බිලියන 10ක් එකතු කරන් පස්සේ බිලියන 25ක් රුපියල් බිලියන 25ක් අපිට මේ රටේ මිනිස්සුන්ටම තමයි ගෙවන්න වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන් ගල්ලංගුරු පාඩුව බිලියන 32ක් වුණාම අපේ පාළු වෙච්ච සමාගම පාඩු කරපු සමාගම ගෙවන්නේ බිලියන 7යි. හැබැයි මේ රටේ සමස්ත ජනතාව බිලියන 25ක් ගෙවන්න ඕනේ මේ මේ ගල්ලංගුරු වලින් මුණ පාඩුවට. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාලා මේ සම්බන්ධව මොකද්ද ගන්න පියවර? මොකද හේතුව මේ මේ බිලියන 25 මේ රටේ ජනතාවගෙන්ම තමයි යන්නේ. ආණ්ඩුවෙන් බිලියන 15ක් දෙනවා කිව්වට අපේ රටේ ජනතාවගෙන් බදු මුදල් වලින් මේක යන්නේ. ඒ නිසා මේ සම්බන්ධව ඔබතුමා වෙන විකල්ප වැඩපිළිලක් ගේනවද මේ කොම්පැනිය සහ ඒ කරපු පාඩුව සම්බන්ධව වෙන අය කරගන්න?
ගරු අමාත්‍යතුමා,
අලෙවිනි කාරණේ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා ගත්ත බිලියන 7 කියන එකේ සෝස් එක මොකද්ද මට කියලා කියනවනම් ඒකේ සාවද්‍ය භාවය මට හරියටම කියන්න පුළුවන්. මේ වෙනකොට බිලියන 16.3ක් අදාළ සමාගමෙන් අය කර ගැනීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ බිලියන 7 කතාව කියන එක සම්පූර්ණ වැරදි, කිසි පදනමක් නැහැ. අනිත් එක ඔබතුමා මත කරපු කාරණේ බිලියන 15 කියන එක ලබා දුන්නේ මේ ගල්ලංගුරු ප්‍රශ්නේ නිසා ඇති වෙච්ච පීඩනයට නෙමෙයි. අපි දන්නවා මැද පෙරදිග යුද්ධය නිසා ඇති වෙලා තිබුණා තත්ත්වයක්. ඒ ඇති වෙලා තියෙන තත්ත්වයෙන් ඇති වෙන අමතර පීඩනය වළක්වා ගැනීම සඳහා අපි විදුලි බිල කොටසකට වැඩි කරා, කොටසකට වැඩි කරේ නැහැ. අන්න ඒකෙන් ඉලෙක්ට්‍රිසිටි CBA කේ අනුප්‍රාප්තික සමාගම් වලට ඇති වෙන පාඩුව වළක්වා ගැනීම සඳහා තමයි ජනාධිපතිතුමා බිලියන 15ක් වෙන් කරලා කටයුතු කරේ. ඒ නිසා ඒක ගල්ලංගුරු සහ බිලියන 15 අතර කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ගල්ලංගුරු වලින් ඇති වෙන පාඩුව වළක්වා ගැනීම සඳහා අපිට වෙනම ක්‍රමවේදයක් තියෙන නිසා. ඒ වගේම දැන් මේ ක්‍රියාවලිය අවසන් වෙන්නේ මේ සැප්තැම්බර් මාසයේ අවසාන නැවත් එක්ක. ඒතර අපි දැනටමත් අදාළ සමාගම් බිලියන 16.3ක් අය කරගෙන තියෙනවා. ඒතර මේ ක්‍රියාවලියෙන් කොච්චර පාඩුවක් වෙලා තියෙනවද දැනටමත් ඒ මාසවලට අදාළ ඒ ආයතන අපිට දැනුම් දීලා තියෙනවද කොච්චර ප්‍රමාණයක්ද කියලා. හැබැයි මුළු ක්‍රියාවලියේ මේ ගල්ලංගුරු වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුව නිසා සහ සමහර නැව ප්‍රමාද වීම නිසා ඇතිවෙච්ච පාඩුව පිළිබඳ අපි ගණනය කිරීමක් කරලා ඒක අදාළ සමාගමෙන් දැනටමත් අපි හෝල් කරලා අය කරගෙන තියෙනවා. ඒ සඳහා කටයුතු කරනවා.
ප්‍රශ්න අංක 4 ගරු රෝහණ බණ්ඩාර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ගැසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු
අමාත්‍යතුමනි, මාසයක කල් ඉල්ල සිටි.
ප්‍රශ්න අංක 5 ගරු කින්ස් නෙල්සන් මහතා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ගැසීමට.
ගරු කතානායකතුනි මම අහනවා.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ප්‍රශ්නය විමසීම ගැන. ගරු මන්ත්‍රීතුමනි, ප්‍රශංක ආ රෝමිලකං අංක 1 ඔබ විමසන්නේ 2015 වර්ෂයේ සිට මේ දක්වා මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂික උපයා ඇති ආදායම සහ වියදම ඇමුණුම් අංක 1 හැටියට ගරු මන්ත්‍රීතුමනි මම සභාගත කරනවා. ඒක දීර්ඝ ටේබල් එකක් තියෙනවා. රෝමිලකං අංක 2 එම අරමුදල මගින් පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කිරීම සහ සංරක්ෂණ කටයුතු වෙනුවෙන් ජාතික උරුමයන් පිළිබඳ අංශයට ගෙවන්න තියෙන මුදල් ප්‍රමාණය විමසනවා. එබඳුම ටේබල් එකක් තිබෙනවා. එමනම් අංක 2 හැටියට සභාගත කරන්න පුළුවනි. රෝමිලකං අංක 3 එම මුදල් ගෙවීම ප්‍රමාද වීමට බලපාන ලද හේතු මෙතනදී පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. 2011 වර්ෂයේ පෙබරවාරි මාසයේ 2 වෙනිදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අනුව පුරාවිද්‍යාත්මක ස්ථානවල නඩත්තුව හා කළමනාකරණය සඳහා පුරාවිද්‍යා උරුම කළමනාකරණ භාරය නමින් අරමුදලක් පිහිටුවලා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් උපයා ගන්නු ලබන ආදායමෙන් 25% පුරාවිද්‍යාත්මක ස්ථාන පවත්වාගෙන යාම සඳහා දෙන්නට තීරණය වෙලා තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි පුරාවිද්‍යා ස්ථානයන් නැරඹීමට පැමිණෙන දේශීය විදේශීය සංචාරකයන්ගේ ප්‍රවේශ පත්‍ර ආදායම. මෙම ආදායමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2019 වර්ෂයේදී ඒ වෙනකොට හිටපු 3000කට අධික කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවීම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත සේවය යොදවන ලද කම්කරු හා මුරකරු සේවයක මහතුන් 1500කට අධික ප්‍රමාණයකට වැටුප් ගෙවීම සඳහා දරන ලද වියදම, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලබා දී තිබෙන පුරාවිද්‍යාත්මක ස්ථාන කැණීම් කර සංරක්ෂණය කර නඩත්තු කරමින් පවත්වාගෙන යාමට හා අනෙකුත් පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් ලෙස විශාල පිරිවැයක් දැරීමට සිදු වෙලා තිබෙනවා. 2019 වර්ෂයේ අවසන් මුල්‍ය ප්‍රකාශනවල සඳහන් පරිදි මේ සඳහා දරන ලද මුළු වියදම රුපියල් බිලියන 4.1ක් වගේ මුදලක්. මෙහි වෙනත් වියදම් යටතේ පුරාවිද්‍යා උරුමය උරුම භාරය වෙත ගෙවන ලද 125ක මුදල රුපියල් මිලියන 658.9ක්. එබැවින් සම්පූර්ණ ප්‍රවේශ පත්‍ර ආදායමෙන් 125ක් ලබා දීමට ඒ වෙලාවේ නොහැකි බව පෙනී ගින් තියෙනවා. ආදායම සහ වියදම අතර තියෙන පරතරය නිසා තවද අනාගත අවදානම් තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ඉතිරි මුදල් දිගු කාලීන හා කෙටි කාලීන ආයෝජන මාර්ගයන්හි ආයෝජනය කිරීමට සිදු වෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් අපි අරමුදල හැටියට පාලක මණ්ඩලය හැටියට ඒවා නිසි විමසීම් කරගෙන යන්නේ. එබැවින් පුරාවිද්‍යා උරුම භාරය වෙත 125ක ප්‍රතිපාදන ලබා දීම සිදු කරනු ලබනුයේ වරින් වර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ඉල්ලීම් හා එම අවස්ථාව වන විට අරමුදලේ පවතින මුල්‍ය හැකියාව සලකලා බලලා. 2019 වර්ෂයේ පාසුකු ප්‍රහාරයෙන් පසුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රවේශ පත්‍ර ආදායම ශීඝ්‍රයෙන් පහළ බැස්සා. එනිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත එම වර්ෂයේ මෙන්න මේ මුදල 65,89,54,941 මුදලක් ගෙවීම කිරීමෙන් පසුව එම වර්ෂයේ වාර්ෂික මුල්‍ය ප්‍රකාශන 90 රුපියල් මිලියන 126.7ක හිගයක් පෙන්නුම් කරනවා. ඒ වගේම 2020, 2021, 2022 වර්ෂයන්හි රට තුළ පැවති කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් දේශීය විදේශීය සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍රයෙන් අඩුවන බව අප සියලු දෙනා දන්නවා. ඒ නිසාත් අරමුදල් පහළ බැස්සා. අරමුදලේ කාර්යමණ්ඩලයට මාසික වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන් මහා භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවීම සඳහා මුදල් ලබා ගැනීමටත් සිදු වෙලා තිබෙනවා. මේ පැරණි යුගයක් සම්බන්ධ තොරතුරු මා කියන්නේ. පසුව මහා භාණ්ඩාගාරයට මුදල් නොමැති වීම හේතුවෙන් ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 1020ක ණය මුදලකුත් වරින් වර අරගෙන තියෙනවා. එසේම මේ වර්ෂයන්හි මධ්‍යම සංස්කෘතික අරමුදලේ දැඩි වියදම් පාලනයක් සිදු කරලා තියෙනවා මේ තත්ත්වයට මුහුණ දෙන්න. මේ හේතුවෙන් එම වර්ෂවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වරින් වර කරන ලද ඉල්ලීම් වලට අනුව හැම වෙලාවෙම අර 125ක මුදල භාරය වෙත යොමු කරන්න බැරි වෙලා තිබෙනවා. 2025 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථා 3කදී, ඒ කියන්නේ අපේ රජය බාරගත්තට පස්සේ අපි අවස්ථා 3කදී රුපියල් මිලියන 177.7ක් ඉල්ලීම් කිරීමෙන් පසුව ගෙවීම් කරලා තියෙනවා. ඒ වගේම ඉන්පසු තව විශාල මුදලක් ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. ඒක මේ ඉතා පැහැදිලිව දත්තවල පෙන්නලා දෙනවා මම. 2025, 25, 12, 31 දෙසැම්බර් 31 ඉතිරි වී ඇති මුදලද සලකා බලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දිය හැකිව තිබූ මුදල මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් පුරාවිද්‍යාත්මක ස්ථානවලින් උපයා ගන්න ලබන ආදායමෙන් 125ක් නොඉක්මවන පරිදි කාර්තු වශයෙන් වියදම් ප්‍රතිපූර්ණය කිරීමේ පදනම මත අරමුදල මගින් අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා මුදල් ලබා දීමට මේ 2026 4 මාසේ 6 දින පැවති පාලක මණ්ඩල රැස්වීමේදී අනුමත වුණා. ඔබ විමසනවා අංක 4 යටතේ එම මුදල් කඩිනමින් මේ හිග මුදල කඩිනමින් ගෙවීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරක්ද කියලා. ඉහත සඳහන් කරන ලද විස්තරයට අනුව 2026 වර්ෂයේ රුපියල් මිලියන 101කට රුපියල් මිලියන 101කට කිට්ටු වෙන යන මුදල, ඒක නිශ්චිතම මුදල සත ගණන් දක්වා පෙන්වලා තියෙනවා. මිලියන 1101ක් විතර වෙන මුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට අනුමත කර ඇතත් අගෝස්තු වන විට රුපියල් මිලියන 300ක මුදලක් ලබා දීලා තියෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පනතට අනුව මෙසේ මුදල් නිදහස් කළ හැකි වනුයේ වියදම් දැරීමෙන් පසු හා අදාළ ගෙවීම් විස්තර ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රතිපූර්ණ කිරීම පදනම මත බව ඉහත සඳහන් විස්තරයට අනුව ඉතිරි මුදල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලූ විට ප්‍රතිපූර්ණය කරන්න හැකියාව තිබෙනවා. පාලක මණ්ඩලය මේ ගැන කතා කළා. ඒගොල්ලොන්ගේ බැඳීම් ඇති කරගෙන තියෙන විදිහට වියදම් කරලා බිල් ඉදිරිපත් කිරීමෙන් පසු මේ මුදල ගෙවීමේ හැකියාව දැන් අර මුදල සතුව තිබෙනවා. බොහොම ස්තුතියි
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, ඇමතුමා බොහොම ස්තුතියි. වසර ගණනාවක් සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන කුරප්පාඩු දැන් නියමිත කුරප්පාඩු ගණන තොරතුරු විදිහට අපිට ලැබිලා තියෙනවා 4319ක් තියෙන්න තිබුණත් විශේෂයෙන්ම ප්‍රධාන අධ්‍යක්ෂක මට්ටමේ තනතුරු 9ක් ඒ වගේම සහකාර අධ්‍යක්ෂක තනතුරේ 29ක් මුරකරුවන් 786කට ආසන ප්‍රණක් ආදී සේවකයන් 1500කට වගේ පුරප්පාඩු ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම ගරු ඇමතුමා මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගල් විහාරයේ ගත්තම සේවකයන්ගේ විශාල අඩුපාඩුවක් තියෙනවා. උතුරුමැද පළාතේ ගත්තම සේවකයන්ගේ විශාල අඩුපාඩුවක් තියෙනවා. සීගිරිය ගත්තත් එහෙමයි. ඉතින් අපි දැකලා තියෙනවා, අහලා තියෙනවා. අපේ ගරු කතානායකතුමත් මේ සම්බන්ධව දැනුවත් වෙලා තියෙනවා. දැන් ගල් විහාරේ භූමියේ හිටියා මුවන් විශාල, ඒ රක්ෂිතේ හිටියා මුවන් විශාල ප්‍රමාණයක් හිටියා. අපිට ඒ එන සංචාරකයන් ඒ ස්ථාන දකිනා වගේම මේ සත්තු දැකලත් සතුටු වෙන අවස්ථාවල් තියෙනවා. දැන් මේ වෙනකොට ඒ සතුන් දිනෙන් දින ප්‍රදේශයේ ඉන්න පුද්ගලයෝ හෝ කවුරු විසින් හෝ ඝාතනය කළ තිනවා. මේ මුරකරුවන්ගේ අඩුපාඩු නිසා වෙන්න එක පැත්තකින් එහෙම වෙනවා. ඒ වගේම ඒ ස්ථාන පිරිසුදු කරගැනීමට දැඩි අපහසුතාවට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වේ මත අපේ තින මේ පුරාණ වස්තු අපි රැක ගන්න ඕන එකක්. ඒ වගේම ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් වෙන ස්ථාන තමයි මේ අපේ තියෙන උරුමේ. ඉතින් ඒ නිසා මේ පුරප්පාඩු කඩිනමින් ඔබතුමා මෙදිහත්තල ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් මේ වසර දෙක තුන ඒක පුරප්පාඩු ටික නැවත යථා තත්ත්වර ගේන්න පුළුවන්ද කියන එක ඔබතුමාගේ
ගරු අමාත්‍යතුමා.
ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි, ඇත්තරම මාධ්‍යම සංස්කෘතික අරමුදල ගැන ඔබතුමාලම විමසන එක හොඳයි. අපෙන් මේ විදියට කරුණු කියන්න අවස්ථාව තියෙන එකත් හොඳයි. ඇත්තරම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු මගේ අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතන 25ම දැඩි පුරප්පාඩු තිබෙන තැන්. ඒක අපි දන්නවා. කාලාන්තරයක් තිස්සේ කිසිදු බඳවා ගැනීමක් සිදු නොකර මානව සම්පත් දැඩි හිගයකට බඳුන් වෙලා තිබෙන, ඔබ කිව්වා හරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විතරක් මුරකරුවන් 850 කීයක් තිබුණා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තව එක අධ්‍යක්ෂවරයෙක් විතරයි කටයුතු කරගෙන ගියේ. මේ තරම් දැවැන්ත ව්‍යාපෘති සම්භාරයක්. මම ස්තුතිවන්ත වෙනවා ගරු අග්‍රාමාත්‍යතුමියගේ මූලිකත්වයෙන් තිබුණු, අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මූලිකත්වයෙන් තිබුණු කමිටුවට දැන් ඉතාම ශීඝ්‍රයෙන් බඳවා ගැනීම කරගෙන යනවා. පහුගිය දවස්වල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් මධ්‍යම සංස්කෘතික අරමුදලටත් විධායක ශ්‍රේණියේ ඉඳලා පහළ දක්වා විශාල බඳවා ගැනීම සම්භාරයක් කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඔබ කියපු ඔය ගල් විහාරයේ ප්‍රශ්නය වගේ තැන්වලට අපට ඕන වෙන්නේ මුරකරුවන් සහ වැඩ සහායකවරු. විශේ෷යෙන් වැඩ සහායකවරු 500ක් ගන්න මේ ඊපෙරේදා ක්ලෝසින් ඩේට් තිබුණේ. ඔබ විශ්වාස කරන්න ආයුධම් පත්‍ර 17,000කට වඩා ලැබිලා තිබෙනවා. එහෙනම් ඉතාම උනන්දුවෙන් කටයුතු කරමින් ඉන්නවා. මේ ප්‍රශ්නය අපට විසඳ ගන්න පුළුවන් මේ බඳවා ගැනීම ටික ඉටු කරගත්තට පස්සේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ 2023 වසරේ ලංකාවේ ඉතිහාසයේ විශාලතම සෙල්ලිපිය සොයාගන්න ලැබෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඓතිහාසික දිඹුලාකල ආරණ්‍ය සේනාසන විහාරස්ථානයේ කඳු ගැටෙන්. එතකොට මේ සෙල්ලිපිය විශාලම සෙල්ලිපියක් විදියට ඒ හොයාගත්තා වගේම විශේෂ විද්‍යුත් කමිටුවක් පත් කරලා මේ සම්බන්ධව මේ සෙල්ලිපියේ මොනවද තියෙන්නේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගැන මොනවද තියෙන්නේ කියන එක මාධ්‍ය විසින් ඒ වකවානුව තුළ එළිදැක්වුවා. හැබැයි ඉන් පසුව කිසිම පසුබිමක් වුණේ නැහැ. දැන් ඒ ස්ථාන බලන්න යන්න සංචාරකවන්ට බලන්න යන්න විදියකුත් නැහැ. මොකද ඒ කැලේ ඇතුලේ තමයි මේක හම්බුනේ. ඉතින් විශේෂයෙන්ම අපිට ඒ දිඹුලාගල ආරණ්‍ය සේනාසේ නායක ස්වාමින් වහන්සේ මාව මුණගැහිලා උන්වහන්සේ කිව්ව දේ තමයි දැන් ලොකුම සෙල්ලිපිය හොයාගෙන තියෙනවා අපි පොළොන්නරුව දිස්ත්‍රික්කෙන්. ඉතින් මේ සම්බන්ධව ඔබතුමාගේ අමාත්‍යාංශයේ මැදිහත් වෙලා මේ ඒ ස්ථාන බලන්න යන්න පුළුවන් විදියට වටපිටාව හදලා දුන්නොත් ඒ විහාරස්ථානට යන සංචාරකයන්ට පුළුවන් වෙනවා මේ සෙල්ලිපිය නරඹන්න. වගේම මේ සෙල්ලිපියේ තියෙන්නේ මොකද්ද කියන එක තාමත් කවුරුත් ඒක පසුබිමක් කළා නැහැ. ඉතින් ඒ සම්බන්ධව ඔබතුමා දැනුවත් වෙලා තියෙනවද මේ සොයාගත්ත සෙල්ලිපි සම්බන්ධව?
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, ඇත්තටම මධ්‍යම සංස්කෘතික අරමුදල ගැනයි ඔබ විමසූ ඒ ප්‍රශ්නයෙන්. නමුත් කමක් නැහැ, පුරාවිද්‍යාවට සම්බන්ධ නිසා දිඹුලාගල සෙල්ලිපිය ගැන විමසීම මා වරදක් කොට සලකන්නේ නැහැ. ඔව් ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම මේ පිළිබඳ සියලු තොරතුරු වාර්තා වෙලා තිබෙනවා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන අනලස්ව කටයුතු කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශිලාලේඛන කාසි පුරාවස්තු වගේ දේවල් පිළිබඳව අර්ථකථන ඉදිරිපත් කරන ක්‍රමයක් සහ පිළිවෙලක් තිබෙනවා. එපිග්‍රෆියා සිලෙනිකා කියලා ඔබ දන්නවා ලංකාවේ ශිලාලේඛන වාර්තා කරන වෙළුම් කීපයක ග්‍රන්ථයක් තියෙනවා අඛණ්ඩව මුද්‍රණය වෙන. ඒකට ගිහිල්ලා තමයි අපි මේක එතනින් තමයි පබ්ලිෂ් කරන්නේ නැත්නම් හෙළි කරන්නේ රටට. ඒ සියලු ක්‍රියාමාර්ග අරගනිමින් ඉන්නවා, කිසිදු බාධාවක් නැහැ. පුරාවිද්‍යාවේ ඉතාම හොඳ යුගයක් ඇත්තටම උදා වෙමින් තිබෙන්නේ. ඔබ කියූ දිඹලාගල ඓතිහාසික විහාරයට මමත් ගිහිල්ලා සියලු මන්ත්‍රීවරු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අදාළ පාර්ශ්වකරුවන් සියලුම දෙනා කැඳවලා රැස්වීමක් පවාම ගත්තා. එනිසා කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අනුව සෙල්ලිපි අර්ථකථනය සහ මුද්‍රිතව ඒක කියවා ගැනීමේ පහසුකම් නුදුරු දිනකදී ජනතාවට දායාද කරනවා.
ප්‍රශ්න අංක 6 ගරු පද්මසිරි බණ්ඩාර මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යතුමා ඇසීමට. ප්‍රශ්න අංක 7 ගරු ක්‍රිෂ්ණන් කලේ චෙල්ලි මෙනවිය වැවිලි සහ ප්‍රජා යටතල පහසුකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
මම අහන කතානායකතුමනේ
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, සෞමිමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනම 2005/5/11 වෙනි දින ආරම්භ කරලා තියෙනවා. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය පදනමේ පරිපාලන කටයුතු විධිමත් කිරීම සඳහා ඔවුන්ට පවරලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය පත් කරන්නේ 2005/19 දරන පාර්ලිමේන්තු පනත මගින්. හතරවෙනි කොටසට පළවෙනි සභාපතිවරයා වෙන්නේ M.S. සිරිසාමි මහත්මයා. පස්වෙනි කොටස ප්‍රබතුමියගේ පිළිතුර 2005/5/11 දින සිට සාමාජිකයන් වුණේ M.S. සිරිසාමි මහත්මයා, ආරුමගන් තොණ්ඩමන් මැතිතුමා, S.P. දිවාරත්න මහත්මයා, වාමදේවන් මහත්මයා, ආර් යෝගරාජන් මහතා, මණිමුත්තු මහතා, රනිල් වික්‍රමසිංහ මහත්මා, ජී සදාසිවන් මහත්මයා තමයි මුල් බෝඩ් එකේ සභාපතිලා තියෙන්නේ. ආයන්නේ මේකේ ඝනපූර්ණයේ තියන්න අවශ්‍ය වෙන්නේ 5 දෙනයි. පදනම කොච්චර කාලයක් රැස් වෙලා තියෙනවද කියන එක ඔබතුමිය අහලා තියෙනවා. 2005 සිට 2014 දක්වා කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම් වාර ගාන වෙලා තියෙන්නේ 20යි. හැබැයි රැස් විය යුතු වාර ගාන 108යි. 108න් 20ක් රැස් වෙලා තියෙනවා. 2015 සිට 2020 දක්වා කළමනාකරණ මණ්ඩලයේ රැස් වෙලාම නැහැ. 15 ඉඳන් 20 දක්වා. එතකොට මේක අක්‍රීය වෙලා තියෙනවා, ක්‍රියාත්මක වෙලා නැහැ. ප්‍රජා ශක්ති මෙහෙයුම් ඒකක ලෙස සහ නවගම්මාන අධිකාරිය ලෙස වැඩ කොටසක් කරලා තියෙනවා. එහෙනම් වාර්ෂික වාර්තාත් ඒ කාලෙට ඉදිරිපත් වෙලා නැහැ. එතකොට 2021 සිට 26/8/6 දක්වා කළමනාකරණ මණ්ඩල රැස්වීම් 11ක් පවත්වලා තියෙනවා. මේකේ රැස්වීම් පැවැත්වූ දින ඔබතුමිය අහනවා. ඒක ඇමුණුම එකේ අපි ඉදිරිපත් කරනවා, ඒක පරිශීලනය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට ඔබතුමිය ඊළඟට අහනවා එම ලේඛනගත වාර්තා දෙන්න කියලා මේ කළමනාකරණ මණ්ඩලයේ ඔබට අවශ්‍ය එකක් වෙන් කරලා කියනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් ඒවා විශාල ලිපි ගොනු වශයෙන් පවතින්නේ. මේ වෙනකොට වාර්ෂිකව සපයන්න ඕන පාර්ලිමේන්තුවට සපයන්න ඕන වාර්තා සංඛ්‍යාවෙන් වාර්තා 8ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉදිරිපත් කරපු වර්ෂ තමයි 2007, 8, 9, 10, 11, 12, 13, 14. 2014 සිට මේ දක්වා වාර්තා ඉදිරිපත් වෙලා නැහැ. වර්තමාන වාර්තා හදන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි මුල් වාර්තා හදන්න නැතුව, ඒ කියන්නේ 2015 සිට වාර්තා හදන්න නැතුව 2025, 26 වගේ වාර්තා හදන්න අපහසුයි. නමුත් අපි මේ වෙනකොට ඒවා වේගවත් කරමින් පවතිනවා. ඊළඟට ඔබතුමිය අහනවා 7 වෙනි ප්‍රශ්නේම්, ඒකට උත්තරය 2015 සිට 20 දක්වා මෙම පදනම ක්‍රියාත්මක නොවුණු අතර මාර මුලින් කිව්ව ආකාරයට ඒක පවත්වාගෙන ගින් තියෙනවා. ඈ යන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමිය
ගරු අමාත්‍යතුමනි, මගේ අතුරු ප්‍රශ්න එක, එම පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලය පත්කිරීමේ ක්‍රමවේදයක් තිබේද? ඒ ක්‍රමවේදය කුමක්ද? ඒ වගේම නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කර තිබේද කියලා දැනගන්න අවශ්‍යයි.
ගරු කථානායකතුමනි, මේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ පනත ප්‍රකාරව. ඒ පනතේ අනුව අමාත්‍යවරයා විසින් පත් කරන කණ්ඩායමක් ඉන්නවා, නිල බලයෙන් පත් කරන කණ්ඩායමක් ඉන්නවා. අමාත්‍යවරයා විසින් පත් කරන පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩල දිහා බැලුවම අපිට පේනවා අමාත්‍යවරයා නිල වශයෙන් සභාපතිවරයා වෙනවා, ඊට පස්සේ විපක්ෂ නායකතුමත් මේකේ සමාජිකයෙක් වෙනවා. වර්තමාන සමාජිකයෙක් තමයි අපේ විපක්ෂ නායකතුමා. ඉතින් ඉතිහාසයේ වැඩිපුරම අර මේ කැඳවල තියෙන සභාවලට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හිටින කාලේ එතුමා සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ පනත අනුව සභාපතිවරයාට පත් කරන්න පුළුවන් වෘත්තීය සමිති නියෝජිතව දෙන්නේ. එතකොට බොහෝ වෙලාවට පත් කරලා තියෙන්නේ CWC, ඒ කියන්නේ තොණ්ඩමන් මැතිතුමාලගේ වෘත්තීය සමිති නියෝජිතව තමයි පත් කරලා තියෙන්නේ. එතකොට මේ පනත ප්‍රකාරව තොණ්ඩමන් පවුලේ කෙනෙක් පත් කරන්න පුළුවන්. ඒ අනුව තොණ්ඩමන් පවුලේ කෙනෙකුත් ඒ විදිහට පත් වෙනවා. දැනටත් ඒ විදිහට අපි පත් කරලා තියෙනවා. ඉතින් ජීවන් තොණ්ඩමන් මැතිතුමා, ආරුමුගන් තොණ්ඩමන් මැතිතුමාලා සභාපතිත්වයේ දරපු කාලේ පත්ලා තියෙනවා. දැන් මමත් ඇමතිවරයා හැටියට පනත ප්‍රකාරව ඒ අය පත් කරලා මේ සභාව කැඳවමින් යන බව මතක් කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමිය.
ගරු ඇමතිතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ඇත්තටම ඔබතුමා අපේ මලයගම් ජනතාව වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා. පහුගිය කාලය තුළම අවුරුදු දෙක තුළ අපේ මලයගම් ජනතාවට සෑහෙන්න අයිතිවාසිකම් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු දෙන්නේ නැගිට වෙලාවෙනම්ම අපේ ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා කරනවා. කඳුකර මලයගම් ජනතාවට කිසිම වැඩක් කරේ නැහැ. කඳුකර මලයගම් ජනතාව මේ ආණ්ඩුව රවට්ටනවා, අමාත්‍යංශය රවට්ටනවා කියන එක. ඉතින් අමාත්‍යතුමනි, මේ සම්බන්ධව කතා කරද්දී අපේ මලයගම් ජනතාව වෙනුවෙන් සුවිශේෂී ක්‍රියාමාර්ග ගැන ඔබතුමා අරන් තියෙනවද? ඒ කුමක්ද කියන එක සම්බන්ධව ඔබතුමා ප්‍රකාශ කරනවා නම් කැමැති.
ගරු අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, එතුමිය නගන ප්‍රශ්නය මම ඊයේ පාර්ලිමේන්තු දූදේවරු දැක්කම මම අවස්සරු හිටියේ නෑ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරපු නිසා ඒ ප්‍රශ්නය නැගීම පිළිබඳ මම ස්තුතිවන්ත වෙනවා. මලයගම් ප්‍රජාව වෙනුවෙන් අපි දන්නවා 2023 වෙනකොට මලයගම් ප්‍රජාව රටට ඇවිල්ලා අවුරුදු 200ක් පිරුණා. 200ක් පිරුණත් අපි 2023 අපේ වර්තමාන ජනාධිපතිතුමා හැටන් වලට ගිහිල්ලා සුවිශේෂ ප්‍රකාශයක් කරා. ඒකට අපි කියන්නේ හැටන් ප්‍රකාශය කියලා. ඒකෙදිත් අපි පිළිගත්තා සහ අපේ බලයක් යටතේ අපි පොරොන්දු වුණා ඒ මලයගම් ප්‍රජාවට අහිමි වෙලා තියෙන ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දෙනවා කියලා. ඒ අයට අයිති විය යුතු මාන හිමිකම් සමහර ඒවා උල්ලංඝනය වෙලා තියෙනවා. උදාහරණයක් ඇරෙට ඔවුන්ට ලිපිනයක් නැහැ. ගරු කථානායකතුමනි, වතුකරේ අයට ලිපිනේ තියෙන්නේ වතු අධිකාරිගේ බාරේ තමයි එන්නේ ලියුම්. වතු අධිකාරියට ගිහිල්ලා එනකොට සමහරට ඔපරේෂන් එකේ දිනේ පැනලා, සමහරට සම්මුඛ පරීක්ෂණයට යන දිනේ පැනලා එහෙම ප්‍රජාව අපි ගාවට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි රජයක් හැටියට ආරම්භ කරා 2025ේම මලේගම් ප්‍රජාවට තමන්ටම කියලා ලිපිනයක් ලබා දෙන්න. මේ පහුගිය දවසේ ජනාධිපතිතුමා ගිහිල්ලා අවුරුදු 3 මාරක් අනාථ කඳවුරක හිටපු පවුල් 50කට අපි කබරගල අලුත් නිවාස ව්‍යාපෘතියක් ඉදි කරලා නවෝද්‍යාපුරම් කියලා ගෙවල් ලබා දෙනකොට හැම ගෙදරම දොරගාව බෝඩ් එකේ ගැහුවා ඒ එයාලට හිමි ගෘහමූලික අංකය. ඒ වගේම තැපැල් ලිපිනේ ඇතුළත් කරා. ඒ වගේම තැපැල් පෙට්ටියකුත් හැදුවා. දැන් ඊමේල් අරේ මේ යව්වට ඔවුන්ට ඒක අයිතිවාසිකමක් අපි ලබලා දුන්නා. ඉන්ද ලිපිනේ ලබා දෙනකොට සමහර අයගේ ඇඩ්‍රස් නැති වෙලා තියෙනවා. ඒක වෙනම කාරණයක්. ඊළඟට ගරු කථානායකතුමනි, මේ ප්‍රජාවට නිවාස ලබා දීමේ වැඩපිළිවෙලක් ඉතිහාසයේ ආරම්භ වෙලා තිබ්බ නිසි පරිදි ක්‍රියාත්මක කළ තිබුණේ නැහැ. සමහරුන්ට ගෙවල් දීලා තියෙන්නේ මලේගම් ප්‍රජාවට නෙමෙයි, මෙහි අයට. ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්ට අර මේ එහෙ නිවාස හදලා දුන්නා. අපි පළවෙනි වතාවට ඇවිල්ලා මම ඉන්දියාවටත් ස්තුතිවන්ත වෙනවා. ඔවුනුත් ආධාර දීලා තිනවා. අපේ රටේ ජනතා බදු මුදල් දාලා නිවාස ලබා දෙනවා. දැන් නිවාස 6000කට වැඩි ප්‍රමාණයක් සකස් වෙමින් යනවා. සමහර ඒවා ඉවර කළා ජනතාවට දෙමින් තිබෙනවා. මේ අවුරුද්ද අවසන් වෙන්න පෙර නිවාස 1000. ඉවර කරලා අපි ඒ ප්‍රජාවට ලබා දෙනවා. සමහර ඒවා අතිවාරම් මට්ටමේ තියෙනවා, සමහර ඒවා වහල මට්ටමේ තියෙනවා, 1000ක් ඉවර කරලා දෙනවා. එතකොට ඒ අයට සමහරට වේදනාවක් එනවා වෙන්න පුළුවන්. ඉන්න වර ඒ අයට ලැබීම් තියෙනවා. ඒ වගේම ඔබතුමා දන්නවා මෙරටේ කම්කරුවෝ වැටුප් වැඩි කරගත්තේ කොහොමද කියලා. රජය වෙන්න පුළුවන්, පෞද්ගලිකංශ වෙන්න පුළුවන්, පාර්ට බැලලා අරගල කරලා. විශේෂයෙන්ම මේ වතුකරේ ජනතාව වෘත්තීය සමිති වටා ගොනු කරලා පෝස්ටර් ගහලා පාර්ට බස්සලා වත්තේ දළු නෙලන එක නවත්තලා ෆැක්ටරිය වැඩ නවත්තලා තමයි වැටුපක් වැඩි කරගන්න බැලුවේ. සමහරට වැඩි උනේත් නැහැ. හැබැයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වතුකම් කරුවට වැඩිම වැටුප වැඩි කරලා දුන්නේ මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි රුපියල් 400ක දෛනික වැටුපක් වැඩි කරලා දුන්නා. ඒ අනුව 1750ක වැටුපක් ලැබෙනවා. මලේගම් ප්‍රජාවට ලැබෙනවා. ඒ වගේම තව සුවිශේෂ කාරණයක් මම අවසන් කරනවා ගරු කතානායකතුමනි, වසර 24ක් ගෙව්වේ නැහැ මෙරටේ අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් ප්‍රතිලාභ ගෙව්වේ නැහැ, මේ පාරිතෝෂික ගෙව්වේ නැහැ වතුකරේ ජනතාවට. ඊයේ දවසේ අපි කැබිනට් අනුමැතියෙන් පස්සේ මිලියන 4507ක් මෙරටේ වැවිලිකරේ ජනතාවට ගෙව්වා. එහෙනම් අපි අයිතිවාසිකම් ලබා දී තිබෙන බව මම පහදලා කරන්න කැමතියි. ස්තුතියි.